තුන්වෙනි පෞද්ගලික යෝජනාව ගරු රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක්
ලැබෙනවා. මුලවසන ගුණ ගරු මන්තුමියනි, පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට මම යෝජනා කරන්න කැමති රජයේ සත්ව සහල් සංචිතයක් පවත්වාගෙන යාමේ සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම. වර්තමානයේ ශ්‍රී ලංකාවේ සහල් වෙළඳපොළ පුද්ගලික ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේ ග්‍රහණයට නතුව තිබෙන හේයින් වෙළඳපොළ තුළ සහල් මිල පාලනය කිරීම සඳහා රජයේ සත්ව සහල් සංචිතයක් පවත්වාගෙන යාමට රජයේ විසින් සුදුසු වැඩපිළිවෙළක් සකස් කරනු ලැබිය යුතුයයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරමු. විශේෂයෙන්ම පහුගිය කාල වකවානු පුරවාගේ වගේම මෙවර මං හිතන්නේ මාලිමා රජය පටන්ගත්තු ගමම්ම මාලිමා රජයට මුණ දෙන්න වෙච්චි ප්‍රධානම අභියෝගය බවට පත් වුණේ මේ රටේ විශාල සහල් ලිගයකට මුණ දෙන්න සිද්ධ වුණා. සහල් ලේකාධිකාරිය නිසා මාලිමා රජයකට අසමත් වුණා. ඒතකොට එතනදී විශේෂයෙන්ම චෝදනා කරනු ලැබුවේ පහුගිය රජයන් විසින් සහ වී රදව තබා ගත්තේ නැහැ, සංචිතයක් පවත්වාගෙන ගියේ නැහැ. ඒ නිසා රජයේ සත්ව වී සංචිතයක් නැති නිසා අපිට සහල් පිළිබඳව වෙළඳපොළේ අධිකාරියට එරෙහිව නැගිටින්න දෙයක් නැහැ කියන කාරණේ මත ඉඳලා ආනයනය කිරීමට ආණ්ඩුව පෙළඹුණා. ආනයනය කිරීම තුලත් ආණ්ඩුවට මම හිතන්නේ පාරිභෝගිකයා සැහැීමට පත්වන ආකාරයෙන් ඒ කටයුතු සාර්ථක කරගන්නට හැකියාව ලැබුණේ නැහැ. මෙරටේ ප්‍රධානම ආහාර වේල බවට පත් වෙන්නේ මෙරටේ සමස්තයම බතෙන් යැපෙන මිනිස්සු බවට පත් වෙලා නිසා බත නිර්මාණය කරන්න ඉතාම දුක්ඛිතව දුක්මහන්සි වෙලා මෙරටේ ගොවි රජ්‍ය ජනතාව තමයි නිර්මාණය කරන්නේ. නිසා මෙරටේ ප්‍රධානම ආහාර වේල නිර්මාණය කරන ඒ ගොවි ජනතාව අද තාමත් ගත්තාම මෙරටේ අනේක විධ දුක් විඳිනවා. ඒකට ටික ආර්ථිකයේ තත්ත්වය ගත්තාම ඉතාමත් පහළ මට්ටමක තියෙන නිසා අපි සහල් සංචිතයක් පවත්වාගෙන යෑම කියන කාරණය මුල් කරගන්නවා වගේම අනිත් පැත්තෙන් මේ ගොවිය ආරක්ෂා කර ගැනීම සඳහා වූ දෙපැත්තම සමබරව ගෙනියන්න ඕන කරන වැඩපිළිවෙලකට අපි ආ යුතු දින නිසා රජයට මේකට ඍජුවම මැදිහත් වීමට සිදු වෙන්න වෙනවා. නැතුව මැදිහත් නොවුනොත් එක කණ්ඩායමක් මේකෙන් හැම වෙලේම බැට කනතටපත් වෙනවා. ගොවියා පෝෂණය කර නැත්නම් ගොවියාට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න කියලා වී වලට විශාල මිලක් දෙන්නට ගියොත් අනිත් පැත්තෙන් පාරිභෝගිකයා එකෙන් බැට කනවා. පාරිභෝගිකයාට දරා ගන්නට බැරි හාල් මිලකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ දෙක කලමනාකරණය කර ගැනීමට තමයි රජයේ මැදිහත් වීම සිද්ධ විය යුත්තේ. එතකොට රජයේ පැත්තෙන් මේ වී මිල වැඩි වීමට ප්‍රධාන හේතු බවට පත් වෙන්නේ මොනවාද? එදා රුපියල් ලක්ෂ 17කට දැන් මේ අපි 2020 රජයේ බල්ල අපි ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න එනකොට මේ රටේ මහ ට්‍රැක්ටරයක් අපි කියන්නේ රෝද හතරේ ට්‍රැක්ටරයක් ගත්තාම ලක්ෂ 17කට විතර තිබිච්ච එකක් අද ලක්ෂ 50ට වැඩි ඉහළින් ගිහිනේ. ඊට පස්සේ හාවෙස්ටර් එකක් ලක්ෂ 17 15 20 ගණන් වල තිබිච්ච එවුවා. අද ඔක්කොම ලක්ෂ 70 න් ඉහළට ගිහිල්ලා 1 කෝටි ගණන් වලට යනතරට පත් වෙලා. උදුලු තලයක් රුපියල් 950ට පල්ලැහැන් කිඹුලා උදුලු තලයක් තිබිච්ච එක අද වෙළඳපොළේ 2950යි සිල්ලර මිල නියාමනය වෙන්නේ. එතකොට මේ වගේ සෑම භාණ්ඩයක්ම අද ගොවියාගේ නිෂ්පාදනයට බලපාන සිල් දේවල්ම ඉහළ ගිහිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් අපේ ගොවි මහත්තුරු ඔබතුමාලා දන්නවා වැඩි වශයෙන්ම ණයට තමයි ගොවි මුදලාලි මහත්මෙක් එක්ක මේ ගනුදෙනුව කරන්නේ. බොහොම සීමිත පිරිසක් තමයි තමන්ගේ අතේ තියෙන සංචිත මුදල් එක්ක නැත්නම් බැංකුවකින් ණය අරගෙන කටයුතු කරලා විභාගව කරන්නේ බොහොම සීමිත පිරිසක්. වැඩි බහුතරයම හුරු වෙලා ඉන්නේ ගමේ ඉන්න කෘමිනාශක වල්නාශක අලෙවි කරන ඒ මුදලාලි මහත්තයත් එක්ක යාම තමයි ගමේ වීටික මිලදී ගන්න. එයත් එක්ක ගනුදෙනුව කරනවා. එතකොට ඒ අයට වෙන විශාල අසාධාරණත්වයක් තියෙනවා. දැන් මේ කෘමිනාශක වල්නාශක වල මිල නියාමනය කිරීමේ සහ මිල සටහන් කිරීමේදී ලොකු පරස්පරයක් පවතිනවා. එතකොට මේ අපි දන්නවා මේ තෙල් වර්ග කීපයක මම නම කියන්නම් ඕන නම් අපේ DPMC කියන එක, ඒ වගේම මාෂල් විස්ස, ඊට පස්සේ රවුන්ඩ් අප් මේ කියන තෙල් ටිකේ සාමාන්‍ය වෙළඳපොළේ දැන් විකුණන්න ගහලා තියෙන මිල තමයි රුපියල් 4000 ගහලා තියෙන එක විකුණන්නේ 2500. හැබැයි ඊට පස්සේ මේ මාෂල් විස්ස කියන එක 3250ක් මිල ගහලා තියෙන එක 4000ක් ගහලා තියෙන එක 2500ට අලෙවි කරන්නේ. එතකොට රවුන්ඩ් අප් එක 4000 ගහලා තියෙන එක 1000කට විකුණන. එතකොට මේ 1000ට විකුණනකොට ඒක අතින් කෑෂ් කරලා ගන්නවා නම් මේ මුලට ගන්න පුළුවන්. හැබැයි අර ණයට ගන්න ගොවියට කවදාක්වත් මේ සහනේ හම්බෙන්නේ නැහැ. ඒකේ මුද්‍රිත මුදලටම මේ වී ටික මේ තෙල් ටික මිලදී ගන්න සිද්ධ වෙයි. එතකොට එයා 100ට කීයක පොලියක් නිකම්ම අර කඩේ මුදලාලිට පූජා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම දැන් අද රවුන්ඩ් අප් කියන තෙල් එක දැන් මෙතුමා අපි පහුගිය කාලේ කතා කරේ මේ මේ දේවල් වෙළඳපොළේ ඒකාධිකාරීත්වයක් කරන වගේම රවුන්ඩ් අප් එක දැන් ඉන්දියාවෙන් එනවා ඍජුව. පහුගිය කාලේ අපේ රටේ මේ රවුන්ඩ් අප් තහනම් කළා තිබුණා. ඒ නිසා මේක ඉන්දියාව හරහා එන්න පුරුදු වුණා. දැන් ඒක තාමත් නතර වෙලා නැහැ. ඒ නිසා වෙළඳපොලේ මිල ගහලා තියෙන ගානට වැඩි අඩුවට ඉන්දියාවෙන් එන එක දෙනත් එක ඉන්දියාවෙන් එන එක ගන්න අපේ ගොවියන්ගෙත් වැඩි කැමැත්තක් තියෙනවා. මොකද ඒකේ සැර වැඩි කියලා කියන්නේ. ඒක ගහපුවාම හොඳට මැරෙන. ඒකට එහෙමනම් ඉන්දියාවෙන් එකට ආසා කරන්නට හේතු වෙන්නේ මොකද්ද? මේ රටේ වෙළඳපොලේ තියෙන රවුන්ඩ් අප් වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවනේ. එතකොට මේ රවුන්ඩ් අප් එක ගහනකොට මැරෙන්නේ නැත්තම් අර රවුන්ඩ් අප් එක අඩු මිලට අරගෙන ගහනකොට ඒකේ මැරෙනවනම් එතකොට ඒ කියන්නේ මේ රටේ මේ ගුමිනාශක කලමනාකරණ ගුමිනාශක වල්නාශක කියන මේ කෘෂි යෙදවුම් ටික හරියට ප්‍රමිතියක් යුතුව වෙළඳපොලට ගේන්නත් ඊට පස්සේ අනිත් පැත්තෙන් මේ වගේ මිල හරියට කලමනාකරණය මේ මුද්‍රිත කරන මිල හරි සාධාරණ ක්‍රමවේදයක් එක්ක වෙළඳපොලට ඉදිරිපත් කරන්නට ආණ්ඩුව විසින් මැදිහත් විය යුතුමයි. මේක පුද්ගලික ව්‍යාපාර වලින් කරන නිසා කියලා මේ කටයුතු වල මගහරලා ඉන්න බෑ. අනිත් පැත්තෙන් ප්‍රමිතිය යුතු බීජ ටික ලබා දෙන්න. අද සහල් වී වල මිල පල්ලහැට ගේන්න තියෙන එකම ක්‍රමය නිෂ්පාදනයේ වැඩි කිරීම. නිෂ්පාදනයේ වැඩි කරන්න අපි ප්‍රධානම තැනට යා යුත්තේ ප්‍රමිතියෙන් යුතු පළවෙනි පරම්පරාවේ අපිට දෙන්න බෑ. දෙවෙනි පරම්පරාවේවත් බීජ ටික අපේ සෑම ගොවියෙකුටම වගා කරන්න දෙන්න පුළුවන් හොඳ අස්වැන්නකට යන්න හැකියාව තියෙනවා. අපේ ගොවියන්ට හොඳ බීජ ටිකක් ලබා ගැනීමේ හැකියාව නැති නිසා කාගේ හරි කඩේකින් ඉතුරුලා තිබිච්ච ටිකක් හරි කොහින් හරි අරගෙන වගා කරනවා. සී පැලවීමේ සම්භාවිතාවයත් ඉතාම අඩු තැනක තියෙන. අනිත් පැත්තෙන් පැලුණාට ඒකේ අස්වැන්න බොහොම අඩු තැනක තියෙන නිසා මේ හරහා විශාල අස්වැන්නු පහළ යාමක අපේ ගොවියන්ගේ තියෙනවා. එතකොට මේ කාරණා සියල්ලට අඩු මිලට මේ රජයේ විසින් බදු ගහලා මේ රටේ කෘෂි නිෂ්පාදන යෙදවුම් වලට කෘෂි නිෂ්පාදන මැෂිනරි වලට විශාල බද්දක් ගහලා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ අවශ්‍ය කරන අනිකුත් උපකරණ සියල්ලම විශාල බදු වලට යටත් වෙලා මම හිතන්නේ ඔබතුමාලා පොරොන්දු දුන්නා කෘෂි උපකරණ වලට ගහන බදු සියල්ලම අයින් කරනවා කියලා. ඒ නිසා මේ මම යෝජනා කරනවා මේ හරහා මේ කෘෂි නිෂ්පාදනයේ අපි අපේ රටේ ප්‍රධාන බත සපේන නිෂ්පාදනයේ රට තියන්න යනකොට ඒක සඳහා ගහන මේ බදු තීරු බදු ඇතුළු සියලු බදු අයින් කරන්න. අයින් කළා ඉතා පහලට ගේන්න මේ නිෂ්පාදන පිරිවැය පහලට ගෙන්න. එහෙම වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ සහල් පාරිභෝගිකයට සාධාරණ කිස්ත කරන්න. අද ඔබතුමාලා වී ගබඩා කරන්න කියලා දැන් අද කතා කරනවා. ඒ නිසා දැන් මේ ගොවින්ගේ විශාල බලපෑම මත ඔබතුමාලා ක්‍රමානුකූලව ප්‍රමාද කරගෙන හිටපු වී වලට මිල නියම කරන්න සිද්ධ වුණා මේ දවස් කීපයකට උද්දති. මේ මිල පිළිබඳ ගොවියන් සැහැමීමකටපත් වෙන්නේ නැහැ. සාධාරණයි ඒකට ටිකේ ඒක විරෝධ ඔබතුමාලා තර්ක කරලා වැඩක් නැහැ. මොන තර්ක ඉදිරිපත් කරත් ගොවියාගේ තර්කෙත් එක්ක ඔබතුමාලට හැප්පෙන්න බෑ. මේ ගොවියා තමයි මේකෙත් එක හැමදාම බැටකල් තමන් තමයි දන්නේ මේක තමන්ට යන නිෂ්පාදන පිරිවැය මොකද්ද. ඒකට විශාල තැන් මේ මේ කියන කාරණා වගේම එක එක විවිධ හේතු සබහාධර්මයේ මේ දේශගුණික කාලගුණික
කරුණා ඒ වගේම බොහෝ
දේවල් මේකට බලපාන. ඒ නිසා මේ හරි කනබලා ගණනේ විගණනයක් එක්ක නියම ගොවියට යන නිෂ්පාදන පිරිවැය ගණනය කරලා පිරිවැය පහළට ගේන්න පුළුවන් ක්‍රම තමයි නිෂ්පාදනයේ ඉහළ නැංවීම. දෙන්නට අපි කටයුතු කළ යුතු දින නිසා මේ අපි ඔබට යෝජනා කරනවා මේ රජයේ විසින් දැන් මේ මිල නියම කරලා වී සංජීතයක් අනිවාර්යයෙන්ම ගත යුතුයි. ඒක සාධාරණ හොඳ මිලක් දාන්න දැන් වළඳපොලේ නියාමන වෙන මිලට වැඩිය මිලක් දෙන්න දිලිවරලා මේ මොහොතේ ගොවිය ආරක්ෂා කරන්න අපි දැක්ක රජයෙන් විසින් පාඩු ලබන්න කියලා කියනෝ නෙමෙයි. හැබැයි රජයට දැන් අපි දැක්ක පහුගිය දවස්වල හාල්ලානන කිරීමේදී බද්දක් ඇතුවා. බිලියන 10කට වැඩිය බදු ආදායමක් ලැබුවා. එතකොට මේක කෙලින්ම දාන්න මේ ගොවියගේ ආරක්ෂණයට. ගොවියගේ ආරක්ෂණයට මේ කෝටි 10000 වෙන් කරලා ෆන්ඩ් එකක් හදන්න. මේක හැමදාම හිඟන්නගේ තුවාලේ වගේ වී මිල වස්තුන් එන්න කාලෙනකොට ආණ්ඩුවට භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් කරන්න වෙනවා. ආණ්ඩුවට හැමදාම කොහින් හරි සල්ලි හොයන්න වෙනවා. එහෙම නැතුව මෙවැනි සංචිතයක් හදලා ෆන්ඩ් එකක් හදලා ඒකට අවශ්‍ය කරන වීඑල්ඊ මණ්ඩලේ ඈ ගොවි සංවිධාන සතොස විවිධ මේ පරිවෝක් අධිකාරිය මේ සියලු දෙනාම ඒකසු කළ එක ෆන්ඩ් එකක් හදලා මේක සක්‍රීය වෙන විදිහ මේක ආයතනයකට අරගෙන ගිහිල්ලා තියන්නේ නැතුව මේක හැම වෙලේම මෙතන තියෙනද මේ වී ගබඩාකරණය තුල කවමදාකවත් අලාභ සිද්ධ වෙලා නැහැ. රජයේ විසින් මැදිහත් වෙලා අඩු මුදලට හාල් වෙළඳපොළට ඉදිරිපත් නොකරුවොත් කවදාකවත් වී ගබඩාකරණය තුල පාඩු ලැබල නැහැ. මේකත් තුල විශාල ලාභයක් ලැබෙනවා. එනිසා රජයේ මේක නිසි කලමනාකරණයකට යා යුතුව තියෙනවා. එහෙම නැතුව මේ හැමදෑම දැන් ගිය සැරේ බිල නියම කරා ඔතන ඉඳගෙන ඔබතුමා ඉන්න පුටුවෙම තමයි හිටියේ මහින්දානන්ද මහින්ද අමරවීර ඇමතුමා. එතුමා මගේ අහපු ප්‍රශ්නට මට සල්ලි දුන්නොත් මම ගන්නම්. දැන් අදටත් ඔබතුමාලා ඉස්සලා අයවැ අතුරු අය වේදිකය බිලියන 30කට ආසන්න මුදලක් ඔබතුමාලා වෙන් කරලා තිබුණා. හැබැයි දැන් අද වෙනකොට බිලියන 5යි අද ඔබතුමාලා වෙන් කරලා තියෙන්නේ. මේ බිලියන 5ක මුදල ඊට පස්සේ ඉතුරු බිලියන 2500ක් තව ඔබතුමාලා හොයන්න තියෙනවා. එතකොට ඒක හොයන්න යනකොට
ඔබතුමාලා කොහොමද 25ක් තව බෙදෙන හොයන්න තියෙනවා. එතකොට මේ මුදල් හොයන්නෙත් භාණ්ඩාගාරයට බරක් බෝඩපත් වෙනවා. ඒක මුදල් දෙක නැති වුණාම ඔබතුමාලා සත්භාවයෙන් හෝ කරන්න කියපු සාධාරණ ක්‍රියාවලිය ඉෂ්ට කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා සහල් සංචිතයක් පවත්වාගෙන වෙළඳපොළ පාරිභෝගිකය ආරක්ෂා කරන්නත් මෙරටේ ගොවියා ආරක්ෂා කරන්නත් ඔබතුමාලට අවශ්‍ය කරන ප්‍රධානම මෙවලම් බෝඩපත් වෙනවා මුදල් ටික. ඒ නිසා මුදල් ටික ලබා ගත්තාම ඊගාට තියෙන මම අවසන් කරනකොට මම කියන්න ඊගාට තියෙන කාරණේ තමයි
අද
හෙට බරත් එක්ක වීඩියෝ මිලදී යන්න කියපම ඇතු වෙන මූණු දෙන කාරණාවලට ඔබතුමාලට මූණු දෙන්න වෙනවා. ඒ නිසා මේ සඳහා සාධාරණ වැඩපිළිවෙළක් ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකස් කරන්න ආණ්ඩු විදියට කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් මගේ පළවෙනි අදහස් දැක්වීම අවසන් කරමින් ස්ථිර කිරීමට අපේ ගලපත්ති ගරු මාර්ගයෙන් මන්තුමට අවස්ථාව ලබා දෙන්න මන්නේ බොහොම